ගං වතුරට පොල්ලෙලිත් ගහගෙන එනවා, ගැරඬිත් එනවා, අර හිකනලුත් එනවායි කියන එක මම පාර්ලිමේන්තුවේදී අහන්න හම්බ වුණා. ඒ වුණාට GMO එක හරහත් ඒ වගේ අය එයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. කොහොම වුණත් මේ වෙලාවේ මම කියන්න තියෙන කාරණාව තමයි මේ ගැසට් රිවර්ස් කරලා ඒකෙන් ඇතිවෙන ෆේල් වීමේ ආනිසංසෙට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට, දේශනේ උදහස ඇති වෙනකොට, භාෂණයේ නිදහස මේ භීෂණයේ උදහසින් යටපත් කරන්න උත්සාහ කරනවා. ඒ අනුව තමයි රංජන් රාමනායක මහත්තයල හිරගෙට යන්නේ එතුමගේ කාරණාවකට. නමුත් ඒ දක්වා සිරදඬුවම් වැඩි වෙලා ඒ කටයුතු සිද්ධ වෙන්නත්, ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ගමට ගිහිල්ලා, බදුල්ලට ගිහිල්ලා, අම්පාරට ගිහිල්ලා තර්ජනය කරන්නත් සිද්ධ වෙන්නේ ඒ ගැසට් ෆේල් වෙනකොට තමන්ගේ ෆේල් වෙන එක දරාගන්න බැරි වීම නිසායි කියන එක මම මේ වෙලාවේ කියනවා. දැන් හරින් ප්‍රනාන්දු මහත්තයාට එතුමා පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කරාම පොලිස්පතිවරයා අද ලියුමක් එවනවා, එහෙම තර්ජනයක් සිද්ධ වෙලා නැහැ ගෝඨාභය මහත්තයාගේ මේ ප්‍රකාශය තුල කියලා. අපිට කියන්න තියෙන්නේ සඳුදට පොලිසිය 100 ගණනක් උසස් වීම ලබනවා. ප්‍රභූ ආරක්ෂක අංශයේ පුද්ගලයෙක් 134 වෙනි තැනට ඉන්න පුද්ගලයා ජ්‍යෙෂ්ඨත්වයෙන් DIG කෙනෙක් වෙනවා, IP කෙනෙක්. එහෙව් පොලිසිය තමයි මේ ලියුම එවන්නේ. මේ ලියුමත් වියත්මගේ යාළුවෙක් එවපු ලියුමක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේ පොලිස්පතිවරයා ලියපු ලියුමක් නෙවෙයි. එතුමා අහිංසකයි, එතුමා අසරණයි කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. බඩුත් ආමුදුරුවන්ගේ, නඩුත් ආමුදුරුවන්ගේ වගේ තමයි මේ වෙලා තියෙන්නේ. දැන් මහපේ මුදල් රාජ්‍ය ඇමතුමත් ඉන්න වෙලාවේ මහජන බැංකුවේ වංචාවක් පිළිබඳ මට මේ වෙලාවේ මතක් කරන්න තියෙනවා. සභාපතිතුමා මහජන බැංකුවේ අයිතිකාරය, මහජන බැංකුවේ සභාපතිතුමාගේ කොම්පැනිය තමයි BDO ඔඩිට් ෆර්ම් එක. ඔඩිට් ෆර්ම් එකක් BDO කියන්නේ. BDO එකට මහජන බැංකුවෙන් මහ බැංකුවේ අනුමැතිය නැතුව 100%ට සෞභාග්‍යා ලෝන් එකක් අනුමත වෙලා තියෙනවා. මේ වෙනකොට මිලියන 23ක් අරගෙන ඉවරයි. මේක පුංචි මිනිස්සුන්ට දෙන්න තිබිච්ච ණයක්, ඔඩිට් ෆර්ම් වලට දෙන්න තිබිච්ච ණයක් නෙවෙයි. බිලියන 25ක් මේ වෙනකොට දීලා තියෙනවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක්වත් බැංකුවේ සමාජ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකුට බැංකුවේ තියාගන්න බෑ. හැබැයි මෙන්න සභාපතිවරයා කරන දේ. ඊට අමතරව සාමාන්‍යයෙන් ණය දීමේදී දෙන්න ඕන AWPL+ 2.5ට තමයි ලංකාවේ ණය ලබා දෙන සාමාන්‍ය ගණිත ක්‍රමයේ තියෙන්නේ. නමුත් ජෝන් කීල් සායතනයේට AWPL ධන 0.5 යටතේ රුපියල් බිලියන 5ක ණයක් ලබා දීලා තියෙනවා. මාස් හෝල්ඩින්ග් සායතනයේ අනුබද්ධ ආයතන ටිකට AWPL plus 0 යටතේ රුපියල් බිලියන 2ක්, ඒ කියන්නේ ඊට වඩා එකතුවක් නැතුව ලබා දීලා තියෙනවා. සාමාන්‍ය වෙළඳපොලේ AWPL එක plus 2ක් 2.5ක් දක්වා තමයි ලබා දෙන්නේ. සිගරට් සඳහාත් අර කියපු ණය ලබා දීලා තියෙන්නේ AWPL plus 1 කියන ණය සීමාව දාලා. මේවා සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන්, අහිංසක මිනිස්සුන්ට ගන්න පුළුවන් ණය නෙවෙයි. ඒත් එක්කම මේ වෙලාවේ මහජන බැංකුව ලෝක මුදල් මිලදී ගන්න මස්ට්‍රේක් බැංකුවෙන් මිලදී ගැනීමේදී බ්‍රෝකර්වරයෙක් කරහා මිලදී ගන්න 0.5ක කොමිස් මුදලක් ඉල්ලලා තියෙනවා. ඒ කොමිස් මුදල ඩොලර් බිලියන 250ක් ගණිද්දි US බිලියන 0.5 ගානේ රුපියල් බිලියන 2ක පගාවක්, 2.5ක පගාවක් ගන්න මහජන බැංකුවේ අධිපතිවරයා සූදානම් වෙනවයි කියන එක මේ වෙලාවේ මම සඳහන් කරනවා. දීර්ඝ වශයෙන් කතා කරන්න වෙලාවක් නැති වුණත් යුක්‍රේනයට ආපු සංචාරක කර්මාන්තය නගා සිටවන්න කියලා යුක්‍රේන ආපු කණ්ඩායම සීගිරිය ගිහිලා ෆොටෝ ගහන්න පුළුවන්. අපේ අහිංසක, අපේ අසරණ සංචාරකයින්ට සීගිරියට ගිහිලා ෆොටෝ ගහන්න බෑ. හැබැයි සීගිරි ලඳුන් ඉස්සරහා තියාගෙන අර යුක්‍රේන ලඳුන් ටික, යුක්‍රේන විසංගණන් ටික ඉස්සරහා තියාගෙන ෆොටෝ ගහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක තමයි අද ලැබිලා තියෙන මහා සංචාරක ක්ෂේත්‍රයට ලැබිලා තියෙන ශක්තිය. මම අහනවා අපේ සාමාන්‍ය මිනිස්සෙකුට ගිහිල්ලා ෆොටෝ එකක් ගහන්න පුළුවන්ද? ඔය කියන සීගිරියේ ලලනාවන් ඉස්සරහා ෆොටෝ එකක් ගහන්න පුළුවන්කම තියෙනවද කියන එක මම මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. මට කියන්න තියෙන්නේ පැණියෙන් පටන් අරගෙන ඉවර කරන්න හදන්නේ. පැණියෙන් පටන් අරගෙන ගොන් වැඩ කරලා ඇනගෙන දැන් මේ වෙනකොට පැණිගෙන ආපු එකත් අත්අඩංගුවට ගන්න සූදානම් වෙනකොට මේ පැණි ප්‍රමෝට් කරපු අයට විරුද්ධවත් මේ වෙලාවේ නඩු දාලා ඇමතිවරයත් ඉල්ලාස් වෙන්න ඕනි තැනටපත් වෙන්න ඕන වෙලාවක්. ඒ වගේම කැලෑ ටික කපාගෙන ගිහිල්ලා රටින් ලී ටික ගේන එකත් නවත්වලා රටේ කැලෑ කපන්න දානකොට ගමසමග පිළිසඳරකට ගිහිල්ලා ගමින් ගමට කැලෑ කපන්න
තනගේ මන්තුමා ඔබතුමාට විනාඩි
4 දරු ගුලසනාරුවට වාදිතුමනි
කාලයක් පමණයි තියෙන්නේ.
විශේෂයෙන්ම අද මේ ගැසට් පිළිබඳ ගොඩක් ලොකු විවාදයක් ගියා. ඒ සම්බන්ධයෙන් මහින්දානන්ද ගරු ඇමතිතුමා අභියෝගයක් කරා පුළුවන් නම් මේ ගැසට් වල වැරදි තියෙන තැන් අඩුපාඩු තියෙන තැන් පෙන්වන්න ඒ වගේම අධිකරණ වලට යන්න පුළුවන් ඒවට අවශ්‍ය තැන් වලට පැමිණිලි කරන්න පුළුවන් හැබැයි එහෙම නැතුව මේ මාධ්‍ය සම්දර්ශන තමයි අද දවස පුරාම විපක්ෂෙන් තිබ්බ හැබැයි ඒ විවාද ඉල්ලපු කෙනත් නැහැ විපක්ෂ නායකතුමන් නැහැ ස්ථීර කරපු කෙනත් නැහැ පැනලා ගිහිල්ලා හැබැයි මම කියන්න කැමතියි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත් හොඳ විනිවිද භාවකින් වැඩ කරන නිවැරදි නායකයෙක් ඒ වගේම කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නැහැ අනුන්ගේ පවුල් වලට හොට දාලා නැහැ අනුන්ගේ පවුල් අරගෙන රටවල් වලට පැනලා ගිහිල්ලා නැහැ ඒ වගේම කවදාවත් අනුන්ගේ පවුල් වලට එපිකම් කරපු නැති ඉතාමත්ම හොඳ නායකයෙක් ඒ වගේම නයිට් ක්ලබ් ගන්න ගිහිලා කොකේන් ගැහුවේ නැහැ ඉතින් එහෙම නායකයෙක් එහෙම පිරිසුදු නායකයෙක් අපිට ඉන්නේ අද මේ කතා කරන කිසිම කෙනෙකුට එහෙම රෙද්දක් නැත මෙතන කතා කරන්න පුළුවන් කමක් නැහැ මොකද මම මේ ගරු මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ කොරෝනා ටෙස්ට් එක නෙමෙයි කරන්න ඕන කොකේන් ටෙස්ට් එක කරන්න අපි ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකඟයි මේ කොකේන් ටෙස්ට් එකට මම අපේ සහීඩ් හරින් ෆර්නාන්ඩෝ මන්ත්‍රීතුමා ඇතුළු අය විපක්ෂයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා එන්න කොකේන් ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න කියලා මොකද අපි අභියෝග කරනවා ඒ වගේම තමයි පසුගිය කාලයේම වෙච්ච ප්‍රධාන කතාවක් තමයි මේ හම්බන්තොට වරාය ඩීල් එක මොකද වරාය බදු දීලා තියෙන ඩොලර් බිලියන 1.2කට ඒ හම්බ වුණේ ඩොලර් මිලියන 973යි මේ ඩීල් එකේ මූලාශ්‍රය අපි හොයාගෙන යනකොට මම දැක්ක චයිනා මර්චන්ට් සමාගම හොන්කොන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට එවන්නාද ලියවිල්ලක ඒ තොරතුරු වගේ ඒ ලියවිල්ල මම අද සභාගත කරනවා මොකද මේ ඉතිරි මුදල වන ඩොලර් 1 ඩොලර් මිලියන 100 ගේන් ප්‍රෝ සමාගම පාලනය යටතේ තියෙන්නේ මෙන්න මේ ගේන් ප්‍රෝ සමාගම කියන්නේ මොකද්ද මේ ඩීල් එක මොකද්ද මේ ඩීල් එක පිටිපස්සේ ඉන්නේ කවුද ඒ වගේම මේ ගේන් ප්‍රෝ සමාගම බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල ලියාපදිංචි සමාගම එහෙමනම් මේ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් එකේ සාමාන්‍ය ලියාපදිංචි වෙන්නේ කළු සල්ලි සුදු කරන සමාගම් එතකොට මේ යහපාලන ආණ්ඩුව මොකද්ද මේ ගේන් ප්‍රෝ සමාගමත් එක තියෙන සම්බන්ධය ඒ වගේම ගේන් ප්‍රෝ සමාගම අදටත් තමන්ගේ ළඟ ඒ ඩොලර් මිලියන 146 තියාගෙන ඉන්නවා ඒ වගේම
තව විනාඩියක්
මම කැමති මේ අඹ කුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් මැතිතුමාට වෙච්ච ඒ මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය ගැන මම කනගාටු වෙනවා නමුත් මම තමයි විශේෂයෙන්ම 2015 අගෝස්තු පළවෙනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ මුලින්ම අධිකරණයට අපහාස කරා කියලා පැමිණිලි කරේ මම. මොකද එදා 2015 ජූනි 8 වෙනිදා සිටිකොට මූලස්ථානයේදී මේ රංජන් රාමනායක මැතිතුමා කියනවා පාර්ලිමේන්තුවේ 75% මත්ද්‍රව්‍යවලට සම්බන්ධය ඉන්නවා අපේ පක්ෂෙත් මත්ද්‍රව්‍යවලට සම්බන්ධය ඉන්නවා ඒ වගේම විනිසු නීතිඥයන් කොටුකාරින්ගේ මුදල් අරගෙන විනිසුරුවන්ට දෙනවා කියලා. එතකොට අද එහෙම අධිකරණයට අපහාස කරපු මම මේ වෙලාවේ ගරු සභාවට මේ අහඬපටත් එක්කම සභාගත කරනවා මෙහෙම අධිකරණයට අපහාස කරපු නිරන්තරයෙන් තමන්ගේ අවසාන නඩු තීන්දුව වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇඟිල්ල දික්කලා අපහාස කරපු රංජන් රාමනායක එහෙම නැත්නම් අඹ කුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ටර්ව ආරක්ෂා කරන්න මේ විපක්ෂය කතා කරනවා කියන්නේ අනිවාර්යෙන් විපක්ෂයත් මේ අධිකරණයට අපහාස කරන දණ ඉන්න ඒක නිසා මම අහන්න කැමති මේ විපක්ෂයෙන් ඕගොල්ලෝ සියලු දෙනාම රංජන් රාමනායකගේ මතේ ඉන්නයි කියලා තමයි මම මේලා කියන්න කැමති.
කොහොම ස්තුතියි ගරු මන්තුමා ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
උලසනාරූඪ මන්ත්‍රීතුමනි මේක මහා පුදුම විවාදයක්. මොකද මේ විවාදය ඉදිරිපත් කරපු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විවාදයේ කතා කරලා පැනලා ගියා. මේ යෝජනාව ස්ථීර කරපු හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මේ විවාදය ගැන වචනයක්වත් සඳහන් කරේ නැහැ. එතුමා කතා කරේ වෙන වෙන බහුබූත. ඒ නිසා අපිටත් ඒ සමහර කරුණු කාරණාවලට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ ආණ්ඩුවයි පහුගිය යහපාලන ආණ්ඩුවේ තියෙන ප්‍රධාන මූලික වැදගත් වෙනස්කමක්. පහුගිය ආණ්ඩුව ගත්තෙම නඩු දාන්න හිරේ දාන්න විපක්ෂය තලන්න පෙලන්න අපිට නිඳා කරන්න අපහාස කරන්න. ඒ කාරණාව වෙනුවෙන් විපක්ෂය ආණ්ඩුවේ වෙලාවේ සාක්කි හැදුවා
පොලිසිය හැදුවා FCID හැදුවා නඩු හැදුවා ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ත්‍රි පුද්ගල විශේෂ අධිකරණ හැදුවා ඒ අධිකරණ හැදුවේ ප්‍රධාන සහ එකම හේතුව තමයි විපක්ෂයේ මර්ධනය කිරීම සඳහා ඒ නඩු ටික එතනට යොමු කරලා අපිට දඬුවම් දෙන කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න තමයි ඒ වෙලාවේ ඒ ආණ්ඩුව කටයුතු කරේ ඒක නිසා එවැනි විපක්ෂයක් අද ආණ්ඩුව පෙරදිලා විපක්ෂයට ඇවිල්ලා එතුමල්ලා හිතනවා මේ අපිත් ඒ ලයින් එකේම ඒ වැඩපිළිවෙම ඉන්නවා කියලා මම මතක් කරන්න ඕනේ අද මුලින් ඉඳලම කතා කරේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා පිළිබඳව එතුමත් එක්ක මට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි අපි මතක් කරන්න ඕනේ එතුමාගේ නඩුව යොමු වෙන්නේ 2017 අගෝස්තු මාසේ 22 වෙනිදා තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. එතකොට මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතකොට මේ රටේ ආණ්ඩුව කරේ මේ විපක්ෂය ඕනෑම අධිකරණයකට නඩුවක් ගියාම පැමිණිල්ලක් ගියාම ඒ පැමිණිල්ල විවාද කරනවාද නැද්ද පරීක්ෂණ කරනවාද නැද්ද කියලා තීන්දුව කරන්නේ උපරිම අධිකරණයේ තීන්දුව දුන්නේ පහුගිය ආණ්ඩුව තියෙද්දි. එහෙනම් මම ඔබ තමුන්නාන්සලගෙන් අහනවා මේ පැමිණිල්ල දාලා තීන්දු කරේ තමුන්නාන්සලගේ ආණ්ඩුව තියෙන යුගයේ කියන එක අපි මතක් කරන්න ඕනේ අපිට පේන විදියට දැනෙන විදියට තේරෙන විදියට රංජන් රාමනායක හිරේ යනවා දකින්න හිරේ දාන්න උවමනාව තිබුණේ තමුන්නාන්සලගේ රජයටම කියන එක අපිට පැහැදිලිව තියෙනවා ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රංජන් රාමනායක මන්ත්‍රීතුමා හිරේ යනවා එතුමාගේ නඩුව එතුමාට අවාසී කියලා මුරු රටම දැනගෙන හිටියා ඒක පහුගිය ආණ්ඩුවක් දැනගෙන හිටියා ඒ දැනගැනීම නිසා පහුගිය ආණ්ඩුව ගිහිල්ලා ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කතා කරා මම මේක කියන්නේ බොහොම වගකීමෙන් බැරි වෙලාවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලන කාලේ මේ නඩුවට තීන්දුව ලැබුණා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එකඟ වෙලා හිටියා රංජන් රාමනායකට ඒ ජනාධිපති සමාව දෙන්න එහෙම එකඟ වෙලා හිටියා ඒක නිසා මෙතුමාව හිර කරන්න අපිට නෙමේ වමනාව තියෙන්නේ තමුන්නාන්සලට කියන එක අපි නැවත මතක් කරන්න ඕනේ ඒ වගේම
කාලය අවසානයි
ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මතක් කරනවා මේ නඩු තීන්දුව දුන්න විනුසුරුකාරතුමන්ලට අපි ගරු කරනවා එතුමන්ලා පෞගේ කාලේ දීලා තියෙන වැදගත් තීන්දුව රාශියක් මම එතුමන්ලාගේ නම් සඳහන් කරන්නේ නැහැ හැබැයි මේ නඩු තීන්දුව දුන්න විනුසුරුකරුවන් 3 දෙනාගෙන් දෙන්නෙක් පෞගිය දින 50 ගානේ රජයේ පාර්ලිමේන්තුව විසුරුවට හෙරෙහිව නඩු තීන්දුව දුන්න විනුසුරුකරුවන් 7 දෙනාගෙන් දෙන්නෙක් ඒ නඩු තීන්දුව ඉන්නවා ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇපිල් උසාවියේ අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයේ තහනම් කරපු විනුසුරුතුමත් ඉන්නවා ඒ රංජන් රාමනායකට විරුද්ධව නඩු තීන්දුව දුන්නේ ඒ විනුසුරු මඩුල්ලේ ඒ නිසා මම විපක්ෂයට කරුණා කළා කියනවා මේ මතවාදයේ ගිනින එක නවත්තන්න රටේ අධිකරණයට අපහාස කිරීමේ සීමාවක් තියෙනවා ඒ සීමාව පනින්න එපා කියලා ඔබ තමුන්නාන්සලට මම
බොහොම ස්තුතියි ගරු කින්ස් නෙල්සන් මන්තුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා
ගරු මූලාසන ආරුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද මේ විවාදයට ඉදිරිපත් එකතු වෙන්නේ මේ ආණ්ඩුව විසින් 2020 ජනවාරි මාසයේ ඉඳලා ගැසට් ගණනාවක් ගෙනාවා විශේෂයෙන්ම මේ ගැසට් ගෙනාපු ආණ්ඩුව අපි කල්පනා කරලා බලන්න ඕන ජනතාවට ලැබුණු සහන මොනවද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ අද උදෑසන ඉඳලම බැඳුම් කරේ ගැන කතා කරා සීනි වංචාව ගැන කතා කරා විවිධ අදහස් ඉදිරිපත් කරා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි මේ අපේ රටේ අද විශාල වශයෙන් දුක් විඳින ජනතාව මේ අද බඩු මිල පාලනය කරගන්න බැරුව මේ රජය දුන්නු පොරොන්දු අද ඉෂ්ට කරගන්න බැරුව එක බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා තියෙනවා දැන් විශේෂයෙන්ම සැමන් රුපියල් 100ට ලබා දෙනවා කියලා කිව්වා ඒ වගේම ගැසට් පත්‍රයක් ගැහුවා කීරි සම්බා 145ට ලබා දෙනවා කියලා ඒ වගේම කැකුළු හාල් 98ට ලබා දෙනවා කියලා ඒ වගේම පොල් ගෙඩියක් රුපියල් 70ට ලබා දෙනවා කියලා සීනි 85ට ලබා දෙනවා කියලා දැන් අද එළියට ගිහලා බැලුවම රටේ මිල මේ බාණ්ඩවල මිල අද පාලනය කරගන්න බැරි වෙන මිසක් නෙවෙයි අද එක වේලක් කාලා වේල් දෙකක් දත් මිට කන කාලයක් උදා වෙලා තියෙන්නේ ඉතින් විශේෂයෙන්ම මම දැක්කා අද උදෑසන එක මිනිහෙක් පත්තකට ගිහිල්ලා තමන්ගේ ගෙදර අන්නන දරුවට කන්න දෙන්න වෙන්නේ නැති මේ පොල් ගෙඩිය ගන්න නැත්තේ අධිකරණ විසින් එතුමාට රුපියල් ලක්ෂක ශරීර රැපයක් දීලා තමයි අද ඒ අහිංසක මිනිස්සු එළියට දාලා තියෙන්නේ. අද මේ රජය හොඳ මිලක් නම් ලබා දීලා තිනවා පොල් ගෙඩියකට නම්. ඉතින් බලන්න අද වෙලා තියෙන දේ. ඒ වගේම තමයි මම දැක්කා ගරු මන්දුල ගුණවර්ධන ඇමතිතුමා එතුමා මේ අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට මාස 6ක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට මාස 6ක් දක්වා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් බඩුමිල පාලනය කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මම අහන්න කැමති ඇයි මේ ගහපු ගැසට් වල තියෙන බඩුමිල පාලනය කරන්න බැරි? දැන් සැමන් රුපියල් 100ට තියෙනවද? හාල් 98ට තියෙනවද? ඒ වගේම කීරි සම්බා 120ට තියෙනවද? අද මේව නෙමෙයි කතා කරන්නේ. අද කතා කරන්නේ වෙනත් දේවල්. එකිනෙකාට මඩ ගහනව ඇරෙන්න වෙනත් දේවල් තමයි කතා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕන මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පෞද්ගලික බස් අත හිමියන්ල කැඳවලා ඒගොල්ලන්ට කිව්වා ලක්ෂ 3ක් 104 පොලියට ලබා දෙනවා කියලා. දැන් මේ වෙනකොට පෞද්ගලික බස් අත හිමියන් 6000ක් මේ කොවිඩ් වසංගතෙත් එක්ක අසනුල්ල තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම
මට
විනාඩියක් ලබා දෙන්න අවසාන වශයෙන් ද විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මේ සේන දලඹුව අද කොවිඩ් වසංගතයටත් වඩා අද ඒ ජනතාවට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. අක්කර 4000ක් මේ වෙනකොට බඩගිනිනු වගා කරපු ඒ අහිංසක ගොවි ජනතාව තිඹුලා කළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අක්කර 4000ක් මේ සේන දැළඹුවාගෙන් අද ඒ අයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. මම මේ අවස්ථාවේ යෝජනා කරනවා මේ රජය මැදිහත් වෙලා එයට බැංකුවෙන් රුපියල් 70000ක ණයක් ලබා දීලා තියෙනවා. දැන් දිගින් දිගටම මේ අහිංසක ගොවියන්ට බලපෑම් කරනවා මේ ණය ගෙවන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි මේ සම්බන්ධව අවධානය යොමු කරලා මේ ගොවියන්ට ලබා දීලා තියෙන ණය සම්පූර්ණයෙන්ම කපා හැරලා
මේ ගොවියන්ට
සහනදාර ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින්
ස්තුතියි. ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මට විනාඩි 20ක් තිබුණානේ මේක
ඉවර කරලා. කැපිලා ඉතුරු වෙලා තියෙන්නේ 12යි 4යි මාර්ට් සභාව කටයුතු අවසන් කරන්න වෙනවා.
අර එහෙනම් ඉතින් ලොකු දෙයක් කරන්න බෑ. මොකද මුලාසන රූඩ ගරු මන්ත්‍රීතුමනි මේ අපේ රටේ මගේ දැනීම හා විශ්වාසය හැටියට පසුගිය වර්ෂ 30 ගණනක් තුල 89 ඉඳන් මම පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ප්‍රථම වතාවට තමයි ආණ්ඩුව නිවේදනය කරන ගැසට් පිළිබඳ මේ කල්තැබීමේ විවාදයක් පැවැත්වෙන්නේ දවසක. මේට හේතුව තමයි මේ ගැසට් එකක් කියන්නේ මොකද්ද, ඒක තුළින් මොකද්ද අපේක්ෂා කරන්නේ කියන එක පිළිබඳ පුළුල් අවබෝධයක් හෝ අදහසක් නැතුව හුදු සිද්ධියක් හෝ සිද්ධි කීපයක් අල්ලගෙන රජයට ජනාධිපතිතුමාට මඩ ප්‍රහාරයක් එල්ල කිරීම අරමුණු කරගත්ත විවාදයක් තමයි අද දවස පුරාම පැවැත්තුනේ. දැන් මේ බොහෝ දේට ගැසට් සම්බන්ධයෙන් වෙළඳ ඇමතිවරයා වශයෙන් විවිධ අය විසින් කාටූන් එකට හා විවේචනයට විචාරයට ලක් කරන්නේ ඇමතිවරයා ලෙස මම. නමුත් අපිට ගැසට් පත්‍රයන් නිකුත් කරන්න සිද්ධ වෙන්නේ විවිධ ආයතනවල රජයේ නියමයන් නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නිවේදනයක් ලෙස ගැසට් නිවේදන නිකුත් කරන්න. උදාහරණයක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් බදු වෙනස් කිරීම තියෙනවා, බදු වැඩි කරනවා අඩු කරනවා. ඒ කරුණු දෙකක් ආරම්භය. දේශීය වශයෙන් නිෂ්පාදනය ඇති වෙන අවස්ථාවේදී දේශීය නිෂ්පාදකය ආරක්ෂා කර ගැනීම සඳහා ආනයන වලට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කරනවා. ඊළඟට දේශීය වශයෙන් භාණ්ඩ හිඟවෙච්චාම ඒ භාණ්ඩ පාරිභෝගිකය ආරක්ෂා කරගන්න අඩු මිලට දෙන්නේ බද්ද අඩු කරනවා. ඒ අඩු වැඩි කිරීම පිළිබඳ සම්පූර්ණ කාර්යභාරය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි. ඒ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ. ගැසට් නිවේදනය නිකුත් කළාට පස්සේ ඒක වෙළඳ ක්‍රියාවලියට බලපෑවට ඒ ගැසට් නිවේදනය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් මුදල් අමාත්‍යවරයාගේ කටයුත්තක්. ඒක එතුම කරනවා නිවැරදි ලෙස පාරිභෝගිකය ආරක්ෂා කරන්නත් දේශීය ගොවි ආරක්ෂා කරන්නත් අදාළ වෙන ලෙස විචක්ෂණ සීලී ලෙස කළමනාකරණය කරන ඒ ගැසට් නිවේදනය නිකුත් කරන්න. පොල් පිළිබඳ ගැසට් නිවේදනයක් ගැන සඳහන් කළා. පොල් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පොල් විෂය භාර ලේකම්වරයා මගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන පාරිභෝග කටයුතු අධිකාරියට ලිපියක් එවනවා. දේශීය වෙළඳ පොළ තුල පොල් විශාල ලෙස මිල ඉහළ යනවා. එතකොට මේ ආකාරයට ගැසට් නිවේදනයක් නිකුත් කරන්න කියලා. ඒ අවස්ථාවේදී පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයාට තියෙන්නේ අමාත්‍යාංශය ලබා දෙන උපදේශ අනුව ගැසට් නිවේදනය නිකුත් කරන්න. ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රජය පසුගිය රජයෙන් මේ සියලු පීඩනයන් දරා ගැනීමට ඉඩහැරීම නෙමෙයි රජයේ වැළැක්වීම සඳහා සද්භාවයෙන් මැදිහත් වීම. මොකද තමුන්නාන්සේ ළමයි විපක්ෂේ කිව්වේ පොල් ගෙඩිය රුපියල් 150ට යනවා. දැන් දේවාලවල පොල් ගහන්නේ මෙමෙ 150ට පොල් යන එක නතර කරන්න තමයි ගැසට් නිවේදනයක් ගැ. ඒ නිසා රුපියල් 150ට පොල් කොහෙවත් අලෙවි වුණේ නැහැ. පොල් වල මිල රුපියල් 100ට වඩා පහලින් තමයි හැමදාම තියාගන්න පුළුවන් වුණේ ඒ ගැසට් නිවේදනය නිසා. අතිගරු ජනාධිපතිතුමා සංවේදී නායකයෙක් ලෙස එතුමා හම්බ වෙන විවිධ පාර්ශ්වයන් විසින් එතුමාට කීවා පසුගිය කාලය තුලදී මේ ඉතා විශාල ලෙස බදු වැඩියෙන් තියෙන භාණ්ඩ මොනවද කියලා ඇහුවාම එතුමාට සඳහන් කළා සීනි වලට රුපියල් 50ක බද්දක් තියෙනවා, ලොකු නූණු වලට රුපියල් 50ක බද්දක් තියෙනවා, පරිප්පු වලට රුපියල් 10ක බද්දක් තියෙනවා, ටින් මාළු වලට රුපියල් 100ක බද්දක් තියෙනවා කිව්වාම එතුමා සද්භාවයෙන් ඉතාම හෘදයාංගම සද්භාවයෙන් මේ රටේ ජනතාවට සාන මිලට මේ භාණ්ඩ ලබා දීම සඳහා එතුමා නියෝග කළා බදු නැති කරන්න කියලා. මේ භාණ්ඩ වර්ග අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු නැති කරන්න කියලා. ඒ අවස්ථාවේදී බදු නැති කරනවා වෙනුවට මුදල් අමාත්‍යාංශයේ විසින් නාමික බද්දක් වශයෙන් 125ක බද්දක් පැනෙව්වා. ඒ හැම බදු අඩු කිරීමක් තුලින්ම ඕනෙම රජයකදී ඕනෙම කාලයකදී රජයේ ආදායමට විශාල පාඩුවක් වෙනවා. ඒක දැනගෙන තමයි බද්ද අඩු කරන්නේ. ඉතින් මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් අයින් වෙච්ච බව ඇත්ත. එතනදී මේ හොරකමක් වුණා කියනවා නම් ඒකට කරන්න තියෙන්නේ එකම දේ, මේ හොරකම දන්නවා නම් මෙන්න මෙයා හොරා කියලා අපිට කියන්න. එහෙම නැත්නම් හොරකම් කළේ කොහොමද කියලා කිව්වහම ඒකට පුළුවන් අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද සොරකම් එක්කෝ මේ ජනාධිපතිතුමා හොරකම් කරන්න ඕනේ. ජනාධිපතිතුමා උපදේශක් දුන්න මිසක් වචනකින්වත් අඹ සතේකින්වත් පුද්ගලික ප්‍රතිලාභයක් ලැබුණේ නැති බවේ සාතිකයේ මම දෙනවා. ඊළඟට එක්කෝ අගමැතිතුමා හොරකම් කරන්න ඕනේ. අගමැතිතුමා තමයි මුදල් ඇමතිවරයා ලෙස මේ ගැසට් නිවේදනය ගැව්වේ. අගමැතිතුමාට කොයි විදිහටද ඒකේ ප්‍රතිලාභයක් අගමැතිතුමාට ලැබෙන්නේ? එහෙම නැත්නම් මම වෙළඳ විශේෂ භාර ඇමතිවරයා මට ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනේ. මට කියන්න තියෙනනම් එක දෙයයි, මගේ සසර වසනා තාක්කල් කොමිස් මුදලක් හෝ අල්ලසක් හෝ ගන්න සංසාරේ තියෙනකන් නම් මම නම් සම්බන්ධ වෙලා නැ වෙන්නේත් නැ. ඔව්. ඉතින් ඒ නිසා මේකේ වෙළඳ වාසි ලබන්න ඇති. ඒක මම පිළිගන්නවා. මොකද එතකොට සීනි මිල අඩු කළාම වෙළඳ පොලේ සීනි ආනයනය කළා තිබුණ ආනයන කරුවෝ ඒ තමන්ට අර බොරදියේ මාළු බානවා වගේ මේ කැළඹුණ වෙලාවේදී එකපාරට බද්ද අඩු කළාම අඩු වෙච්ච මිලට දෙන්නේ නැතුව වැඩි මිලට ඒ ටික අලෙවි කළා. ඉතින් ඒක ඇත්ත. ඒ කලින් ගෙනල්ලා තියාගත්තත් දැන් ව්‍යාපාරික ආයතනවල තියෙනවා අදින්නිවාර කබ්‍රාල් මහ බැංකු අධිපතිතුමත් දන්නවා, මමත් දන්නවා, ඔබතුමත් දන්නවා. බිස්නස් කාර්යයක් ව්‍යාපාරිකය කරන්නේ සමපේක්ෂණ චේතනාවෙන්. අනාගතයේදී මෙහෙම වාසියක් ලබන්න වෙයි කියලා හිතෙනවා නම් ඔහු ඒ සඳහා ආනයනය කරනවා. ඉතින් ඒක තමයි ව්‍යාපාර ලෝකයේ හැටි. අපිට අපි විවිධ විදියට මැදිහත් වෙලා බැලුවා මේ රුපියල් 85 මිලට මේ සීනි ලබා දෙන්න. නමුත් අවාසනාවකට ඒ ආයතනවල ඒ අවස්ථාවේදී වෙළඳ පොලේ මේ සිද්ධිය සිද්ධ වෙනකොටම සීනි මිල විශාල ලෙස වැඩි වුණා. අද ඒ බද්ද අඩු කරලා තිබුණ නැත්නම් සීනි කිලෝවක් රුපියල් 150කට විතර වැඩි වෙන්න තිබුණා. 150ට වැඩි 155ක් විතර වෙනවා. ඉතින් කොහොම වුණත් මේ අවස්ථාවේදී බදු අඩු කිරීමේ දැන් බදු අඩු කිරීම තුලින් මේ බදු විතරක් නෙමෙයි රජයේ සියලුම ආදායම් බදු, වැට් බදු, ආනයන බදු, විශේෂ වෙළඳ භාණ්ඩ බදු යනාදී අඩු කිරීමෙන් විශාල රාජ්‍ය අය භාරයට විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා, පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ රටේ පවතින තත්ත්වය, ලෝකයේ පවතින තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. ලෝක ඉතිහාසයේ නොවිරු තත්ත්වයක්. මුළු ලෝකෙම සැපියුම් ජාලේ අඩාල වෙලා. මහා බලවත් ඇමරිකා එක්සත් ජනපදයේ දවසකට 4000ක් කොයිඩ් වසංගතය නිසා මිය යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් නෙමෙයි ප්‍රංශයේ ජර්මනිය වගේ රටවල් ගත්තත් රුසියාව ඉන්දියාව වගේ රටවල් ගත්තත් සාමාන්‍ය තත්වයක් තුල නෙමෙයි ලෝකේ පවතින්නේ. ඒ අසාමාන්‍ය තත්වයේ තුල සාමාන්‍යකරණ ප්‍රතිපත්ති ආකාරයෙන් කරන්න බැරි බවක් අපි විසින් පිළිගත යුතු වෙනවා. නමුත් අපි පසුගිය කාලෙදී උත්තර සොයාගත යුත්තේ මේ සියලු දේ ප්‍රතිඵලය අපේ කාලේ 7.4% තිබුණ ආර්ථික වර්ධන වේගය තමුන්නාන්සේලාගේ කාලේ 2.3% අඩු වුණා. 3853 තිබුණ ඒක පුද්ගල ආදායම 3852 2019 වෙනකොට අඩු වුණා. කෘෂිකාර්මික අංශයේ තිබුණ වර්ධනය 4.6% මහින්ද රාජපක්ෂ යුගයේදී. ඒ 0.6% අඩු වුණා. ඒ අර වැරදි ප්‍රතිපත්තිය තුළ. මොකද වක්කඩ කැඩුවා වගේ සියලුම බහන්ඩ කිසිම විදේශ විනිමය පිළිබඳ තැකීමකින් තොරව ඉතාම ලෝකයේ විදේශ සංචිතේම අසාමාන්‍ය ලෙස තියෙන රටකටත් වඩා වැඩි ලෙස අපි මේ ආර්ථිකය විවෘත කළා. තමුන්නාන්සේලා එහෙම ඉඩ හැරියා. හඳුන් කූරු ගෙනාවා. ලංකාවට හඳුන් කූරු හදන්න බැරිද? පුළුවන්. සරුංගල් ගෙනාවා. ඊළඟට වෙසක් එකට බකට් ගෙනාවා. ඊළඟට මේ මොනවද මේ රටේ හදන්න පුළුවන් දැන් කජු ගෙනාවා. කජු ගෙනාන්න හිටපු ජනාධිපතිතුමාම කිව්වා ගෙනාපු කජු එයා ලංකේකේ විකුණනකොට මේ කජු බල්ලෙකුට ගන්න බැරි කජු කිව්වා. මේ ලංකා කජු නෙමේ. ඒ බලු කජු කොහෙන්ද ගෙනාවේ? ඒවා ගෙනාවේ වෙන කොහෙ හරි රටකින්. ඉතින් මේ කජු ටික ගෙනාවා, කරුංකා ගෙනාවා. කරුංකා ගෙනාලා ප්‍රභාස්ථාන සාතිකේ මේ තියෙනවා කියලා වෙලා කරුංකෝල වෙනම වංචා කළා. තඹ ගෙනාවා. ඊළඟට ගම්බිරිස් ගෙනාලා මුළු ගම්බිරිස් වෙළඳ පොළම නැති කළා, විනාශ කළා. ගම්බිරිස් ගොවියෝ දහස් ගණනකට තමන්ගේ ජීවනෝපාය නැති වුණා. ඊළඟට උදු ගෙනාවා, කහ ගෙනාවා. දැන් මේ ප්‍රතිපත්තිය නිසා තමයි 4.6% වර්ධනය වෙච්ච මහින්ද රාජපක්ෂ යුගයේ කෘෂිකර්මය 0.6% තමුන්නාසේලාගේ කාලේ වර්ධනය.
ගරු අමාත්‍යතුමා, තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
කෘෂිකර්මය සම්පූර්ණයෙන් විනාශ වුණා. ඊළඟට කර්මාන්තවල වර්ධනය 4 මහින්ද රාජපක්ෂ යුගයේදී 4.7%. තමුන්නාසේලාගේ යුගයේදී කර්මාන්ත වර්ධනය 2.7%. ඒ උනේ කර්මාන්තයෙන් කර්මාන්තේ වැහුණා. සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත SME කියන ඒවා නැති වුණා. දැන් මම අද දවාලේ කර්මාන්තයක් ශාලාවක් විවෘත කළ හෝමගම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා සහභාගී වුණා. ආසියාවේ දෙවැනි මේ සදන කම්මල. ඊළඟට සපත්තු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව. එයි අපි රුපියල් 300ක් අඩුවෙන් මේ සපත්තු පාසල් ශිෂ්‍යයන්ගේ ලබා දෙනවා. ටයර් කම්මලක් ඇරඹෙනවා. කඩදාසිකම්මල වහලා තියෙන එක නැති වෙනවා. එහෙම තමයි කර්මාන්ත සංවර්ධනයක් ඇති වෙන්නේ. තමුන්නාන්සේලාගේ කාලේ උනේ 4.4 තිබුණ කර්මාන්ත සංවර්ධනය 2.4 අඩු වුණා. සේවාංශය 4.8% වර්ධනය වුණා මහින්ද රාජපක්ෂ යුගයේදී. ඒක 2.3% අඩු වුණා. මොන අංශයක්වත් ගොඩ ගන්න බැරි වුණානේ අවුරුදු 5 30 මගේ උගත් මිත්‍රයා හර්ෂ සිල්වා මැතිතුමා. ඒ කාලේ ප්‍රධාන ආර්ථික උපදේශකයා ලෙස ඉන්නකොට එතුමට තේරෙන්න ඕනේ කෘෂිකර්ම අංශයේ දවසින් දවස කඩා වැටෙනකොට මේ කඩා වැටෙනවා කියලා. කර්මාන්ත කඩා වැටෙනකොට තේරෙන්න ඕනේ. සේවාංශයේ කඩා වැටෙනකොට තේරෙන්න ඕනේ. ඒක යහපාලනේ යටතේ එතුමයි ඒක කියන්න තියෙනවනේ. ඉතින් ඒක නිසා
ගරු මන්තුමා බාධා කරන්න බෑ. සභාව හතරවට අවසන් කරන්න ඕනේ.
ඒ කියන්නේ මුළු රටක් විනාශ කළා. විශේෂයෙන්
මම කියන්නේ ගරු ඇමතුමා, අපිට කැබිනට් ඇමතිකම් මොකක්වත් ලැබුණේ නැහැ. අපි මේ සෙකන්ඩ් ලෙවල් එකේ
හිටියේ.
ඒක මම පිළිගන්නවා. ඒක නිසා අර මන්ත්‍රීතුමියට කියන්න, අර අපේ අසරණ මේ මගේ ගෝලයාගේ නෝන මහත්තයා මන්ත්‍රීතුමියට කියන්න මේ ඒක අනනේ. කවුද මේ? කවුද ඉන්නේ? මගේ පුරාණ ශිෂ්‍යාවම ඇමතිතුමිය එතුමිය නෙමේ, අර මේ කවිරත්න මන්ත්‍රීතුමියට කියන්න මේ පසුගිය රජයට අපිට මේ විදියට වැරදුණු නිසා මේ විදියට මෙතන කියන්න එපා. මොකද හේතුව අපේ කාලය තුලදී මේ සියලු ටික කඩා වැටින් නතර කරගන්න බැරි වුණා. ඉතින් අපි රජයේ වශයෙන් මේ තියෙන අතිශය දුෂ්කර අවස්ථාවේදී අපි දන්නවා ජාතියක් විදියට රටක් විදියට මේ ලෝකේ මූණ දීලා තියෙන තත්වයේ තුල අපේ රටේ හදන්න පුළුවන් සෑම දෙයක්ම නිෂ්පාදනය කරගෙන මේ රටේ සම්පත්තා මේ රටේ මිනිස්සු පිළිබඳ විශ්වාසය තියලා අලුත් ජාතික ආර්ථිකයක් හදාගෙන ජාත්‍යන්තරයට යාම සඳහා වැඩපිළිවළක් සකස් කර ගැනීම මිසක් අර වෛර චේතනාවෙන් අනුර කුමාර
දිසාමයේ
කරපු එකට තවත් අහුවෙන්න එපා කියන ටික විපක්ෂයට මතක් කරමින් එදා අර විධායක සභාව හදාගෙන කවදක්වත් අනුර කුමාර දිසානායක මහත්තය කල්තැබීමේ විවාද ගෙනාවේ නැහැ එම්සීසී ගිවිසුමින් රටපාවල දෙන්න යනකොට සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව විශේෂ විවාදයක් ඉල්ලුවේ නැහැ හම්බන්තොට වරාය විකුණන එක ගැන විවාදයක් ඉල්ලුවේ නැහැ මත්තල ගුවන්තොටුපළ විකුණන්න යන එක ගැන විවාදයක් ඉල්ලුවේ නැහැ ආර්ථිකයේ කඩාවැටෙනෙක් ගැන විවාදයක් ඉල්ලුවේ නැහැ රුපියල මස්තබාල්දු වෙන එක ගැන විවාදයක් ඉල්ලුවේ නැහැ මහා බැංකුව කඩනකොට ඒක ගැන විවාදයක් ඉල්ලුවේ නැහැ ඒ කිසි දෙයක් ගැන විවාදයක් ඉල්ලන්නේ නැතුව ගැසට් එකක් ගැන විවාදයක් ඉල්ලන්නේ ඒ දේශපාලන වශයෙන් තියෙන වෛරය මිසක් වෙන එකක් නෙමෙයි කියන එක සඳහන් කරමින් මගේ වචන කීපෙම සමාප්ත
සභාව කල්තැබීම සභාව පෙබරවාරි මාස 9 වෙනි දින උදේ 10 දක්වා කල්තබනවා